දැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි. ශිරු දිනාටම තෙරුවන් සරණයි. අපි මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා දැන්ට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි සතිවාරයේ ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරනවා. ඒ අතර වාරයේ කාට හරි වෙනත් ප්‍රශ්න ගන්න තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ධර්මයේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ආරාධනා කරනවා. මම කැමති කවුරු හරි ප්‍රශ්න ටික කියවන්න. ස්වාමීන්
වහන්සේ ආනාපාන සතිය වඩන විට ශ්වාස වේලාවකින් සිහිය වෙනස් දේවල් කරා දිවේ. හැම විටම එසේ සිදුවීමෙන් පසුව නැවත සිහිය පිහිටුවීමට සිදුවේ. ඒ නැවතද සිදුවේ. මෙසේ වෙනස් වීම බලපා ගැනීමට උපදෙසක් දුන මැනවි. තෙරුවන් සරණයි.
සාමාන්‍යයෙන් ආනාපානය ආනාපාන සති භාවනාව කරනකොට අර ගොඩාක් කල් එකම අරමුණක තිබෙ නැති හිතක් එක අරමුණකට ගොනු කරනකොට අනිවාර්යයෙන්ම හිත ඒ වගේ පිටපයින් ගතියක් තියෙනවා. ආනාපාන සති භාවනාවේ මොන භාවනාවකට හරි අරමුණකට හිත තැබුවට පස්සේ අර හැම තැනම දුවදුව හිටපු හිත එක අරමුණකට පුහුණු කරන්න ගොඩක් කල් යනවා. උපමාවක් විදිහට දෙන්නේ කැලේ කුඩු වෙලා හිටපු කුළු හරකෙක්. කැලෙන් අරගෙන ගම්මැද්දක බැන්දොත් ඌට අර කෝල ගති නිසා කුළු ගති නිසා බෙල්ල කඩා ගන්න හදනවා, කනුව ගලව ගන්න හදනවා, වරපට කඩා ගන්න හදනවා. ඉතින් හරි අර කැලේ ඉන්නකොට ලොකු කුළු ගතියක් පේනවා. ඉතින් ඒ නිසා ආයෙත් කැලේට ඇවිත් ඌ ආයෙත් කී කරුණා. නමුත් ගමට පුරුදු කරන්න ඕන නම්, බිය ගහට පුරුදු කරන්න ඕන නම්, කරත්තෙට පුරුදු කරන්න ඕන නම් අර අමාරු යුගේ පව කරන්න ඕනේ. ඒ වෙලාවේ තද මුඤ්ඤක තද වරපටක ගැට ගහලා තියෙන්න ඕනේ, හති වැටල වැටෙනවා. ඉතින් ඒ නිසා ඒ ගහන කණුවට අරමුණ කියලා කියනවා, බඳින ලණුවට සතිය කියලා කියනවා. කොච්චර ඇද්ද සතිය කඩා ගන්න නැති වෙන විදිහට නැත්නම් හිත මතක් කරගන්න නැතුව හොඳටම හරක දඟලලා දඟලලා අන්තිමට කණුව මුලම තමයි ළඟින්නේ. ඒක හරකගේ හැටි මොකද විශේෂ තියෙනකන් ගාය තියෙනකන් නටලා අන්තිමට හෙම්බත් වුණාට පස්සේ කණුව මුල ළඟිනවා. ඒ වගේ තමයි ආනාපානෙට හිත දාපුවාම හිත පිට යනවා. ඒකට උඟා කනුකම්පා කරන්න ඕනේ. ඒක හරියට මේ ගෙදර සෙල්ලම් කරගෙන හිට බුළමේ ඉස්සල්ලාම ගිහින් මොන්ටිසෝරි පන්තිට ගිහිල්ලා විනාඩි 35 35ට ඒක පාඩම් උගන්නන්න ගියාට ඒළඟේ අම්මත් එක්ක ඉඳලි වල්ලා විනාඩි 35ක් ඉඳගෙන ඉන්න පුරුදු නැහැ. ඉතින් ඒක ගෝ විවිධ ක්‍රමවලින් නාටනට සින්දු කියේ කිය ඒළඟේ ගෙදර යන්න කල්පනා කරනවා. මේ සෙල්ලම් කරේ හිටපු ළමයා. ඉතින් ඒක නිසා එතෙන්ගේ මොන්ටිසෝරි ටීචර්ස්ට පෑහෙන අමාරුවක් තියෙනවා. හුඟක් හිතන්නේ මේ යුනිවර්සිටි උගන්නන එක අමාරුයි කියලා. උගන්නන මනුස්සය හොඳටම දන්නවා අමාරුම පන්ති තමයි මොන්ටිසෝරි පන්ති. ඒකෙන් පස්සේ ඒක ටික ලේසි. ඒ නිසා අපි හිතා ගන්න අපි සංසාරේ කවදාකවත් මේ බබා මොන්ටිසෝරි අරලා නැහැ. දැන් තමයි මේ මොන්ටිසෝරිටවත් දාන්න හදන්නේ. ඉතින් අපි ලොක්ක නිසා අපි හිතනවා මේ අපේ බබා ලොක්කෙක් විදිහට වැඩ කරයි කියලා. ලොක්කෙක් නෑ, මෙයා තාම ශිෂ්ටාචාර වෙන්නාගා. මෙයා තාම පන්ති කාමරෙක ඉඳහදිනවා. මෙයා ගාම පීඩියඩ් එක මොකද්ද කියලා අඳුර ගන්න හදනවා. මෙයා කවුද ටීචර් කියන්නේ කියලා අඳුර ගන්න හදනවා. ඉතින් ඒකෙදී මේ මොන්ටිසෝරි ලස්වන්න ගහන්න බනින්න ගියොත් එහෙම අධ්‍යාපනයක් හරියන්නේ නැහැ. ඒක නිසා හොඳ ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඉවසීමේ ශක්තියක් තියෙන ගමන් අපිට පුළුවන් සර්වඥා සිදුවත් වූ ධර්මයෙන් යම් ප්‍රමාණික අස්සසිලක් ලබන්න. මම හිතන එක මගේ යුතුයකම කියලා ඒක මතු කරලා දෙන එක. ඒ මොකද අපි අරමුණක හිටපන් කියලා අර හිතට බාර දෙනවා, භාවනායකට බාර දෙනවා. ඒකට අරමුණෙන් පිටපැනීම හරීම මන්දෝත්සාහය කරන සුළු, ආත්ම නිෂේධනය කරන සුළු පරාජයක් අපිට පේයි. මේ ඉරදිගේ බලයන් කිව්වා එයා කැලේපයි. නමුත් මේ යෝගාවචර ටික කාලයක් යනකොට ධර්මයේ දන්න කෙනෙක් නම් මේරීමකට ඉවසීමකට තලතුණකට පුරුදු වෙන කෙනෙක් නම් එයා තේරුම් ගනි ඒ පිට යන වගේම මෙයා ආපහු අරමුණට එන ගතියකුත් තියෙනවා. මෙන්න මේ දෙකේදී මේ යෝගාචර ප්‍රශ්න කරොත් හිත පිට යනවට මම කනගාටු වෙන එක නම් මට ස්වභාවයෙන්ම තියෙනවා. මේ පිට ගිය හිත නැවත අරමුණට එන එක ගැන මම කවදාකවත් සතුටු වෙලා තියෙනවද? කවදා සතුටු වෙන්නේ? අපි ඉත වැරද්දමයි හොයන්නේ, පශ්චාත්තාපමයි හොයන්නේ, ආත්ම නිෂේධනමයි හොයන්නේ. ඒක තමයි ප්‍රශ්න ගන්න. නමුත් හොඳට මතක තියාගන්න, හිත පිට ගිය හැම වතාවකම ආපහු ඇතුළට එන නිසායි භාවනාවක් කියන එකක් තියෙන්නේ. නමුත් ආපහු එන එක අපි ආඩම්බර වෙන්නේ, සතුටු වෙන්නේ නැහැ. ඇයි කියලා අහුවොත් ඒක කියන්නේ මම වුමනාවෙන් ගත්තේ කියලා. එයා නෙවෙයි, එයා වෙන මට සතුටු වෙන්න පුළුවන්. ඌ නොසන්දාන මමයි එකල ගත්තේ. මේක අපමාද සූත්‍රයේ අටුවාවේ පෙන්නලා දෙනවා. එහෙම වෙන්නේ නැහැ කියලා. අපමාද සූත්‍රයේ පෙන්නලා දෙනවා වල්මත් වෙච්ච හිතක්, අසත්මත් හිතක්, ප්‍රමාදිත වෙච්ච හිතක්. ආය අප්‍රමාදිත වෙනකොට, ආය සතියට එනකොට, ආය පාරට එනකොට තීවර දෙකකින් වෙන්නේ කියලා. කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ කියලා දෙකක්. කාරාපක අප්‍රමාදේ කියන්නේ තමන් යා යුතු පාරෙන් පිට ගිය බව කොහෙන්දෝ හිතර දැනෙන. දැනුණාට පස්සේ තමයි ආපහු පාරකින් ගෙනත් තියන්නේ. පළවෙනිදී හිත පිට ගිය බව මම ආවේ මේ සීලක පිළිලා පරියන්ත කියනන අරමුණු හිතපත්. නමුත් මගේ හිත වල්මත් වෙලා කියලා දැන ගැනීම කිසිසේත්ම යෝගාවචරයේ මනාපෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ. එයාට තියෙන මොකද්ද අමුත්තක්. something wrong සම්මයා කියලා තේරෙනවා. අන්නේ තේරීම යෝගාවචරයේ බයලක්ෂ දෙකින් එනවා. එහෙම තේරුණාට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ යෝගාවචරය තමයි. ඒ තිබුණ කරන්නේ මේ අරමුණේ ගෙනත් තියෙනවා. නමුත් අටුවාව පිළිගන ගන්නවා සර්වඥාන්සේ දන්නා කියලා කයකක් අනුව පිටගිය හිතක් නැවත ගන්න ඕනේ කියලා කල්පනා වෙන්නේ හිත ළඟේ. අපි සිංහල භාෂාවෙන් කියන බොක්කෙන්ම වෙන්නේ කේ. මේකට නිදර්ශනයක් දෙන්නේ මෙහෙමයි. අපි දන්නවා භාවනා කරනකොට උගදීනේ ධාන්‍යත හරි කැමති. ධාන්‍යයක් දෙනකොට චේතනා ධාන්‍ය සහ වස්තු ධාන්‍ය කියලා දෙකක් තියෙනවා. චේතනා දානය කියලා කියන්නේ මම දානයක් දෙන්න ඕනේ කියලා කවදාද චේතනාවක් ගන්න ඕනේ. චේතනාව අනුව තමයි අපි ඒකට වස්තු හොයලා, වේලාවක් හොයලා, ප්‍රතිග්‍රහකෙක් හොයලා, වතනල වලලා දානය හරි ගස්සන්නේ. ඒකට චේතනා දානය නිසායි වස්තු දානය සිද්ධ වෙන්නේ. වස්තු දානය කියන්නේ මේ ඉන්නේ යහන වහන දෙන එක. මේ දෙකෙන් මේ ඉස්සල චේතනා දානය ක්‍රියාත්මක වස්තු දානය. මම ආනව සභාවේ මේ දෙකෙන් වැඩි පිණ සිද්ධ වෙන්නේ චේතනා ධර්මයකද වස්තු ධර්මයකද කියන්නේ. චේතනාවක සචේතනික වෙන එකක්ද අචේතනික වෙන එකක්ද? ඒක අසංස්කාරික වෙන්නේ. ඊට පස්සේ අසංකාරික පින්කමද වඩා හොඳ සසංකාරික පින්කමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සසංකාරික අසංකාරික කියන එක දන්නවද? සසංකාරිකයි කියලා කියන්නේ කවුරුද මෙහෙවන ලදුව අනේ ධානයක් දීපන් කියලා කවුරුද කියපු නිසා. අසංස්කාරිකෝ කියලා කියන්නේ නෑ කවුරුත් එහෙමක් නෑ. ඉතින් මේක නම් අපි අපේ පරම්පරාවේ හැටි මෙහෙමයි. අපි වස් කාලයට දන් දෙනවා. ගෝයන් කපක් කොහොමද දන් දෙනවා. වස්තව මෙහෙමයි. සීකි ධාන දෙනවා කි. අසංස්කාරිකෝ ඒක. ඒක අසංස්කාරික ධානය තමයි පින් වැඩි. එතකොට පිටගිය හිත අපව ඇතුළට එන්න ගන්න පළවෙනි චේතනාව අසංස්කාරිකව රසංකාරිකද කියලා මේ පිටසෙන් ඇහුවොත් පිටස කලකොල වෙනවා. පිටස කවුරක්වත් කියලා හිතලා නැහැ. ඇත්තට කිව්වොත් මෙන්න ගෙදර ගියාම රතු හාල්ද කන්නේ සුදු හාල්ද කන්නේ කියන එකට ප්‍රශ්න තියෙනවා. අසංකාරික සසංකාරික නෙවෙයි. අසංකාරික සසංකාරික වෙනුවට පිළිගත්ත මතයක් තමයි පිටගිය හිත නැවත පාරට ගන්න චේතනාව අසංස්කාරික. අසංකාරික චේතනාව නිසායි කෘත්‍ය සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි හැම පිට යන හැම වෙලාවකම ආපහු එන ගතිය අනුමෝදන් විය යුතු කිනක්. අපි කවදාකවත් අනුමෝදන් නෑ. අපි හැමදාම පිට යන ගැන චෝදනා කරගෙන මේකට අල්ලකදගෙන අයියෝ මගේ හිත කොච්චර ගැටවත් වසන්දාලයි පාරයි පපට්ටයි තහබදුරයි කියලා දැනගන්න. ඔව් කවදා හරි යෝගාවචරය දැනගත්තොත් මේ පිටගිය හිත පිටගිය බව දැනගන්න එක භාවනා නොකර කොච්චර දඬුමක් හම්බ වෙන්නේ කොච්චර සීලකත් හම්බ වෙන්නේ නැහැ. ඒ පින් දෙකයි භාවනා පින සම්පූර්ණ වෙලස් මොකද මේක හිතත් එක්ක වැඩ කරන්නේ. හිත පිට යන බව දන්නවා. ඒක තමයි බලාකුලේ අඳුරු පැත්ත. බලාකුලේ තියෙන විදිය ඒක තමයි පිට කියන මප වෙනකන්. ඒක දිගින් දිගට යන්න එපායි යන්නේ. අපෝ එන්නේක පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න ඒක අවස්ථා දෙකක් තියෙනවා. කාරාපක කාරක. කාරාපක කියලා කියන අසංකාරික සිදුවීම තමයි තේරෙන මම මේකට නෙමෙයි යාවේ. මේ කීතල නෙමෙයි. ඉබේම වැටෙනවා සම්තිං රෝන් සම්යක්. එතකොටම අර සසංස්කාරික හිත එයාගේ නැලේ කුත්‍ය කරනවා. කවදාද මේක තේරුම් ගත්ත දවසට කියනවා ඒක සතිය නෙමෙයිකට කියනවා සති බලය කියලා. හුද්දට බලවත් මේක තේරුම් ගන්න පුළුවන්. මම මේ උත්සාහ කරන්නේ ඒක මූල ධර්මානුකූලව මතක් කරලා දෙන්න. ඒක මතක් කරගන්න නම් හැකි සංඥාව දෙන්න. මට පුළුවන් මම කරනවා මම දැනටක් වෙනවා මම අනුමෝදන් වෙන්න තියෙන නිසා මේ ප්‍රශ්න නැන්නේ කවදාද මම මේ වෙනදී හරි හරිද අනුමෝදන් වෙච්ච දවසේ මම තොරක් තමයි කියලා හිතුවා. මට පුළුවන් මොකද හිත පිට යන හැම වෙලාවෙම අපව වෙනවා. අපි මොකද කරන්නේ හිත පිට යන පස්සට ආපව වෙන හිතට තුනතුරක් කරනවා. ආපව වෙන හිත සාදර වෙන්නේ නැහැ. බෝහා බරට ඇවිවට අහන්නේ දෙදෙනෙක් ඉහිර ගියයි කියලා ඉතින් කෙනෙකුට පනිෂ් කරනවා. ඒතර මොකද වෙන්නේ? තවත් හිත ඔලු මොළ වෙනවා. දරු හදන අම්මලා දැනගන්න ඕනේ. දරුව නන්නතර වෙනවා. වල්මත් වෙනවා. ඔය තාප ගෙගිරෙන දවසේ දරුව ඇහැට කඩා ගන්නකොත් වල්මත් වෙනවා වැඩි. බඳක්ක වගේ ඉන්නකොට තේ එකක් කොන්ද නානාද කියලා හිතා ඉතික කරලා දෙන්න මට අරගත්තොත් දරුව හිතන අම්මා දන්නේ නැහැ මං කරන පිස්සු. ඉස්කින අම්මගෙන අනුකම්පාවක් ඒ. ඉතින් කියන අම්ම කඩාවැටෙන තාත්තා පිටචරයි. දරුවා ඒක කරට. මෙහි නිසා චන්ද්‍රම් කියනවා මං කොල්ල කාලේ තාත්තට කියනකොට ආනේ බයලා පේමන්ට් එක මං ඉන්නකොට නිකන් කිසිම පදරමක් නැතුව. තාත්තා කිව්වල ඉඳපුවා මේ ආයතන කාර කොල්ලෙක් වෙන්න තියලා. මට උඹට එක ඉස්සරහ දෙකක් දෙන්න පුළුවන්. ඕන දැනගීල ඕන පිස්සුවක් කියලා ගන්න. කවදා හරි ගෙදර එනකොට මගේ ගෙදර දොර උඹට වහලා නැහැ කියලා කිව්වා. ඉතින් කියනවා මොන්න තරම් කැක්කමකින් කිව්වද මට එදා තේරුන්නේ නැතිව මේ මොකද්ද කිව්වේ කියලා. ඔබ කොච්චර හිතුවක් ආනම් පොලිසියෙන් ගිහින් ලොකුට කියාවත් කාගේ මොනවද මගේ ගෙදර තාත්තා ගෙදර දොර වහලා නැහැ කියලා. එයා කියනවා ඒ තාත්තා එහෙම කියන්නේ ඒ සිංහල සිංහවත් තියනවා. ඔබේ පැලේ දොර නැත මට ගන්නේ කියලා. පියාන්නේ මම කවදාවත් කල් සබව සංඛාරේ ඔබට දැන් හින්දු කාරේ නැද්ද? ඔබේ පැලේ දොර මට නැතුනේ. අපේ තියෙන අපේ හිත හදන්නේ නෙවෙයි අපි හදන්නේ හිත කී අකීකමේ ඔලමුණ කරන්නේ. හිත හදන්න නම් පිටේ අනේක ස්වභාවය. දැන් මේක එන්නේ එන බව දැනගන්නේ භාවනාවෙන්ද? කන්ට බලන්නේ නැහැ නේද උදේ ඉඳලා ඉඳන්ක හිත යන හැට පිළිබඳව බුක් කීපින් කරන්න යන්නේ ඒ නිසා එන්නේකේ තියෙන සුභේ දක්ව දවසට තේරෙනවා හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන් හැබැයි බලාකුලේ හිතේ ඒක දකින්න දැනගන්න ඕනේ අන්ධකාරය ගැන කතා කරන්නත් එපා දකින්නවා නොදක්කා වගේ නේද නිසා හැම හිත පිට යන වාරිකම ආපහු මේක එනවා ඒ එන්නේකේ ක්‍රියාවලියේ යන්ත්‍රයේ මම කරන හරිය ටිකයි කෙරෙන හරියක් තියෙන එක තමයි මම භාවනා කරපු මට අම්බේ චිත්‍රය පිටියේ ඉතින් එන ගතියක් තියෙනවා ඒක සතුට වෙනවා පිට යන එකක් තෝන්නේ කෙනලා කන්නේ නැතර දිනක් තියෙනකක් තෝන්නේ එන්න දැනෙන එක මේක අඳුරගෙන සතුට වෙච්ච දවසක එනවා මේක කාටවත් කියලා දෙන්නත් බෑ මම ළඟ තියෙන මේ ගුණේ කාටවත් දෙන්නත් බෑ කාගෙන් මේ තියෙන ගුණේ ණයට ගන්නත් බෑ මේක සුපර් මාකට් එකේ කෑ කාලි තියලා ගන්න. එහෙම නැත්නම් ෆුල් කොන්ට්‍රැක්ට් කාගෙන් දීලා ලේබර් කොන්ට්‍රැක්ට් දීලා හදන්නත් බෑ. තමන්ම කරන්න ඕනේ. කොච්චර භාවනා කරත් මේ හැකි සංඥා නැත්තම් හැමදාම අපි කනපින් දරලා. චරිචුරු තමයි. තමන්ම තමන්ගේ නොහැකියාව ගැන කතා කරගන්න. ඉතින් ඒකෙන් කියන්නේ සෝරි කියලා විතරයි. කවද ට්‍රැක් එකට බාගත් දවසක ඉන්නවා සෑහෙන වැඩි ගණනක් කරලා සෑ වෙලාවට හරියට බුදුහාමුදුරේලා දෙන්නේ ගුරුහාමුදුරු ඉන්නේ තමයි දැනගන්නේ පශ්චාත්තාප හිත තවදුරටත් හිත හිතුවක් කර කරනවා මේ පශ්චාත්තාපය යන සතුටු කාරණාවක් තියෙනවා සතුටු කාරණා අහිමගත්ත ගම හිත බුදුම කෙලවක් තියෙනවා අදිෂ්ඨාන ශක්තිය එනවා ඉදිරියට යන්න පුළුවන් ශක්තිය එනවා ඒ නිසා ප්‍රශ්නය අපිට දෝෂයක් නැහැ අපි මේ ප්‍රශ්න අහන්න ඕනේ නමුත් ඒ ප්‍රශ්නේදී හැකි සංඥා වෙන විදිහට සතුට දැනෙන විදිහට උත්තර හොයාගන්නයි කියන එක ප්‍රහේලිකාවක් විසඳනවා. මේ භාවනා කරන උගෝදිනෙක් පශ්චාත්තාප වෙන්නේ නොහැකියාව ගන්නේ මේ විදිහට මේ ප්‍රශ්න විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා. ප්‍රශ්න විග්‍රහ කරන්න දන්නවනම් වැරදි ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එක අරගෙන කිසිම එකට යන්නේ මොනම විදිහකින් අතෝක කාටවත් කායිමක් ගන්න බෑ. තමා විසීම තමන්ගේ යන්ත්‍රණි හදා ගන්න ඕනේ. ඒ නිසා හැම වැරද්දක්ම නැවත හරියන පිළිවෙත පරිච්ඡේද ලබා ගන්න හොඳ සුද්ධ අවස්ථාවක්. ඒක ඔන්නේ පරිණ යන්නේ කියන එක අපිට මොකද? අපිට තියෙන අපෝ එන්නේ එක අපෝ පාර්ථ ගන්න එක ඒකේ තියෙන කාරාතක කරන්නේ අඳුරගෙන ඒක මට අම්මා අප්පා දීපේ කන්නේ ඉස්කෝලේ ගිහලා ගත්ත පොතේ දැන මන් නෙවෙයි මොන විදිහකට අභ්‍යාසයක් නෙවෙයි මේක තියෙනවා බයලජ්ජාවක් තියෙනවා මම මෙතන හිතින් කිව්වා හිතේ නෑ පිට ගියා පිට ගිය බව දැනගත්ත ගමන් එයා ආපහු වෙනවා ඒක වටිනවා අනේ ඉතින් මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්න පුරුදුනාට පස්සේ තේරෙනවා යම් භාවනා අධ්‍යක්ෂක කෙනෙකුට මේ ටික කිව්වනම් මොනම තේරුමක් නැහැ අල්ලන්න දන්නේ මොකද්ද මේ කියන්නේ කියලා දන්නේ යම් ප්‍රමාණිකව භාවනා කරලා යම් ප්‍රමාණික අධ්‍යක්ෂින් තියෙන කෙනෙකුට නම් ලුණු මිදිස් ගන්න මොලිකුත් තියෙනවනේ කුණු ඔළු අතරක් ඒකට තේරෙනවා මේක අර දැනුමයි අධ්‍යක්ෂම ඒකට කළ සතු වෙන පුළුවන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට
සක්මන් භාවනාවේදී සීකලයේ කුමක්ද විස්තර කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි
ඒ මම අහගෙන හිටියා ඇත්තටම ඒක හරියන මේ පොයින්ට් එක කියෙන්නේ නැහැ ඒ නිසා සක්මන් කරනකොට ආශ්වාස ප්‍රශ්වාස කරනකොට හුස්ම රැල්ලවිල නැහයි වදින ගන්න බලන්නේ පොළව පය ගැටෙනකොට ඒ ස්පර්ශය තමයි ආධුනික ආරම්භ කරන්නේ පය tabs තමන මාරේ පොළවේ tabs ගතිය මෙලෙක් ගතිය සීතල ගතිය උණුසුම් ගතිය දිලිඹට ගෑම ගතිය ඉස්සරහට එනීමේදී ගිල ඇඟිලි දක්වාම ඒ බලයේ සම්ප්‍රේෂණය වෙන හැටි ප්‍රශ්න එක ඒ අද්දගෙන තමයි සක්මනේදී ගන්න. හැබැයි ඒක මේ ආධුනිකයෙකුට ප්‍රශ්නෙට උත්තරයක් මිස කකුල දෙවිනේ පූර්ණ ක්‍රියාවලියම බලන්න ඕනේ. පටන් ගන්න අතට.
හිමත් ස්වාමීන් වහන්සේ ඇවිදින් භාවනාව කරන විට සිහියෙන් හයසවීම ඉදිරියට ගෙන යාම දීම සැදීම සිදු කරන විට ගමන් වේගය ගැන කෙසේ සිදු විය යුතුදයි පහදා දෙන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි.
ඔබේ ඒක කියන හිත උදේ හිත එකමකට ප්‍රශ්න අහනවා ඒකේදී ඔය ප්‍රශ්නේ අහනවා කියන්නේ මම එන ටේප් එකේම තියෙන එක තමයි වෙලා තියෙන්නේ. ඒක නිවැරදිවට උත්තරේ දෙනවා ඉතින්. ඒ නිසා මම හිතනවා මේ මම ඒවල කියුණා කොහොමද මේ ටේප් එක අහලා තියන්නේ කියලා මම එන්නේ ඉස්සල්ලා. ඒකට මල්ලිකා යවලා තිබුණ නෑ කාන්තා දෙක දෙක මේ සවුන්ඩ් සිස්ටම් එක හැටියට මේ කතා කරන මයික් එකේ තද්ද වගේ නෙවෙයි අර තද්ද මට ඇහෙනකොට තේරෙනවා පිරිසුදු මදි කියලා. ඒ නිසා මම හිතනවා දවස් දෙකකට විතර පස්සේ නැවතත් හොඳයි අර මූලික උපදෙස් පන්ති ආය අහන්න සලස්සන්නේ. නමුත් උත්තරේ මෙච්චරයි ඉස්සෙල්ලා ප්‍රශ්නේ පටන් අරගත්තොත් කොතනද හිත පිටවන්නේ කියලා ඇවිදිනකොට පය පොළවේ ගැටෙන්නේ. මේක නා බුද්ධසල නැති එකීමක් ලැබීමක් ලැබීමක් පටන් අරගෙන දැනටම. ඉතින් ඒ කියන්නේ දීප උපදේශ වලට නෙමෙයි ප්‍රශ්න කරලා තියෙන්නේ. ඒ ඔය ගැටෙන්න නොයන විදිහට උපදේශය දීලා තියෙන පොළොව තියෙනකොට හැකීම බලන්න. ඉතින් පටන් ගත්තනම් ප්‍රොසීජර් එක දාගත්තට ඉගෙන ගත්තනම් තර්ඩ් එකට ගන්න හැටි මට කියලා දෙන්න. ෆස්ට් එකට දාන්න දන්නේ නැතුව තර්ඩ් එකට ගන්න නෑ කියලා. ඒ කියන්නේ එන්ජින් එකට හොඳ නෑ. එනිසා බලන්න ප්‍රශ්නේ උත්තරේ කියන්න මොකද්ද? පය කපන තමන වෙලාවේ මේ වම වදිනවා ඒක හැදීමේමයි. දකුණු තියෙනවා දකුණු හැදීමේමයි සීතල මේමයි උණුසුම මේමයි කියලා අල්ලගත්තොත් එතකොට වේගය මොකක්ද කියලා ප්‍රශ්නයක් එනවා. වේගය තමයි ඉස්සල්ලාම භාවනාවකින් තොරව නිකන් යහට නැට ඇවිදින්නේ. ඇවිදලා බලන තමන්ගේ සාමාන්‍ය ගමන් වේගය මොකක්ද කියලා. විනාඩි 5ක් විතර ඇවිදින්න. ඒ ඇවිදිනකොට මේ මුළු ප්‍රදේශවල කියලා තියෙන මේ ගස්කොළන් තියෙනවාද, සර්පේ ඉන්නවද, කටුකෝල් තියෙනවද කියලා නිකන් හරියට ප්ලේන් එක ගන්න ඉස්සලා රන් මේක චෙක් කරන්නේ. ඒ වගේ ඇඩ්මන්ඩයි කියනවා ඇංගල් මහන්න උඹට මොකද්ද හොඳ පහසුව කියලා. භාවනාව පොඩ්ඩක් ගන්නවා. ඊට පස්සේ විනාඩි 15කට පස්සේ ස්ථානය හුරු කරගත්තා. හරි ගියා නම් දැන් යටිපයට හිත යොදලා විශේෂයෙන්ම පය කැටෙන දැන් හිත යොදලා. ඒ ගැටීම මේ දකුණ මේ වම කියලා කකුල දිහා බලන්නේ. බම්බයක් විතර ඉස්සරහින් ඊගල්ක් විතර ඉස්සරහින් බලන්න කියනවා. යනකොට වම දකුණ බලන්න යනවා නම් ඒක පස්සේ කියලා දෙන්න පුළුවන්. ඒක ගොඩක් කල ගෙරුවට පස්සේ තමයි එක පියවර දෙකට මෙහෙ කරන්න ඇති. එක පියවර තුනට කඩලා මෙහෙ කරන්න ඇති කියලා දෙනවා. මේකෙන් උපදෙස් ගන්න මේ මේ කරලා තියෙනවා. ඔතෙන්ට නොයන විදිහට මම උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා මම දෙවෙනි හැටකට කියනවා. අපි මතක් කරගන්න තියෙන නැවතත් උපදෙස් පන්තිට අහුන් කර දෙන්න. ඒකට මේ සංකීර්ණතාව අමතක කරලා ඍජු සරල ක්‍රමෙදි පටන් ගන්නවා. අපි 1 2 ක්‍රම තුන ක්‍රමෙට යන්නේ. 2 3 4 න් පටන් ගන්න යන්නේ. ඒකට උඩා තුල්ලන්නේ ගියාම බිම වැටලා කල් කරා. බිම ඉදලා උඩට යනකොට කැඩ වැටෙනවා. ඇත්තට උඩ කිදලා නෙවෙයි නේද? ඒ නිසා වම දකුණ කරලා මුදු කරා. පොළවේ ගැටීම ස්පර්ශ දැනෙන තැනයි කරන්නේ දැනෙන වෙලාවක ඒකත් එක තමයි ගමන තියෙන්නේ. ගෞතම
ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වූ විට සිත අනාගතයට ප්ලෑන් කිරීමට පටන් ගනී. මේ දැනෙන විට නැවත ඉඳගෙන සිටින ඉරියව්වම සිත ගෙන ආවට ඉතා ඉක්මනින් නැවත අනාගතයට යන බව දැනේ. මේ ගැන පසුතැවිල්ලක් දැන් ඇති නොවුනද මේ අනුකර ගැනීමට කැමැත්තෙමි. මේට මාර්ගයක් ඇතිනම් කරුණාවෙන් පහදා දෙන්න.
එක පැත්තකින් ස්තුතිවන්ත වෙන්න ඕනේ ප්‍රශ්නේ හොඳට වර්ණගලා තියෙනවා. තමන් හිතවිල්ලක් එනවා කියලා නෙවෙයි කියන්නේ හිත පිට ගියා කියලා නෙවෙයි කියලා කියන්නේ අනාගතයට පයින් බව කිචිලි බව දැනගෙන හිතවිල්ලේ අනාගතයට පයින් බව දැනගෙන තියෙනවා. ඉතින් සාමාන්‍ය භාවනා අධ්‍යක්ෂ කෙනෙක් දන්නවා මේ ප්‍රශ්නේ එන්නේ තරුණියකට හර තරුණියකට කියලා. මේ ප්‍රශ්නේ එන්නේ වෙස්ටර්න් තින්කින් වලට ඊස්ටර්න් තින්කින් වලට නෙවෙයි. ඉතින් වෙස්ටර්න් තින්කින් කරන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ප්‍රශ්නේ අහලා තියෙනවා. සමහරట్లా ඉන්නවා නාට්‍යයක් තියෙනවා ඒ ප්‍රශ්නේ බලපන් නම් ජෙනරලි ඕකයි. ඒ කියන්නේ මේ ස්වභාව දෙයක්. තාම ජීවිතේ ඉදිරියට සැලසුම් හදන්නේ. බටේට කප්පන්නේට හිතන ප්‍රතිඵල අපේක්ෂා කරන අය හිත අනාමිතේට තමයි පණින්නේ බොහෝ විට. ඒක මේ ඒ ආගේ දෝෂයක් නෙවෙයි චරිත ලක්ෂණයක්. ඒ නිසා මෙතන ඩයග්නයිස් වෙලා තියෙනවා. හිත පිළි කියලා නතර කරලත් නැහැ. හිත පිට යනවා කියලා කියලත් නැහැ. මගේ හිත පිට යනවා අනාගතයට යන දැන්න පශ්චාත්තාවයක් නැහැ කියලා තියෙනවා. ඇත්තට හිත පිට යනගෙන පශ්චාත්තාවපෙන් නෙවෙයි එක්සයිට්මන්ට් එක. මේ අනාගත ප්‍රතිකංකණං චිත්තං කොහොම පානපත්ත වික්ෂෝපේටපත් වෙනවා. හිත නිකන් විසිරිච්ච තත්ත්වයකටපත් වෙනවා. වර්තමානයේ පන්න එක්සෙන්ට්‍රික් යනවා. නමුත් මේක දැනගත්ත එක බුදු කෙනෙක් නැතුව, ගුරු කෙනෙක් නැතුව ඒක ලොකු diagnostic වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි දැනගන්න ඕනේ මගේ ස්වභාවයේ ප්‍රතිඵල අපේක්ෂා කරනකම්. දැන් පසුකාලීන ආචාර්යවරු ඔකට ෆෝමියුලා එකක් හදලා තියෙනවා. අනාගත ප්‍රතිකංකණං චිත්තං වික්ඛෝපාන ප්‍රතිතං අනාගත ප්‍රතිකංකණං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ. එතකොට යාර ලෝක සත්‍ය හතරක් මෙතන එකතු වෙනවා. මගේ හිත අරමුණේ නැහැ. සතියේ නැහැ. අප්‍රමාදේ නැ ප්‍රමාදේ මොකද ප්‍රමාදේ අනාගත ප්‍රතිකංකර ඉදිරියට වෙන දේ ගැන හලකනවා එතකොට ඵලයේ විකම්පණය කම්පන චංචල ගති එක්සයිට්මන්ට් එක කියලා කියනවා ඉතින් ඒකත් තමයි වික්ෂෝපේ නැහැ කියලා මේක ලියලා තියෙනවා වික්ෂෝපේ අනින්න කියන වික්ෂෝපේ තියෙන පසු අතීත මතක කරනවා දෙකයි සමාධිස පරිපන්තෝ හිත කැපෙනවා අරමුණෙන් පැනලා ඒකට කරුණ තුනකින් සත්‍යක අවබෝධ කරනවා තමයි. හැබැයි සත්‍ය ඔක්කොම බොරු. ඔක්කොම වැරදි ඔක්කොම පාරේ පිට කනපුවා. මොකද මේ තුන අනාගතය ගැන සැලසුම් කරන කෙනාට නම් විකම්පනයක් පහල වෙනවා. විකම්පනයත් එක්කම සමාධිය හැලහොල්ලුම් වෙනවා. කලකොලොප්පම් වෙනවා. ඒක දැන් තමයි අත්දකිනවා. දැන් මේ අත්දකින්න කාගවත් අත්දැකීමක්. ඊයේ වෙච්ච එකක් නෙමෙයි වෙද්දිම අත්දකින්න. ඒකෝර කියනවා මේ චිත්ත නියාමයක් දකි. චිත්ත නියාමයක් දකිනවා. ඊගාවට මේකෙන් කියන්න පුළුවන් මේ නියාමයේ දැක්කත් හිත පශ්චාත්තාප නොවුනත් මේක නතර කරන්න බෑ. හිත මගේ ආන්දු හිත මට ආන්දු මට්ටු කරන්න බෑ. හිත මම කියන්නේ ආන්නේ අනාත්මයි. ඉතින් අනාත්මය පිළිගන්න දෙන්නේ නැහැ. කාරණා තුනකින් පෙන්නනවා ඔබ මෙච්චර සිල්ලාගෙන මෙච්චර දුර ගිවාගෙන මෙච්චර ගිවාගෙන මෙතන ඇවිල්ලා භාවනා කරා. හිත පිටපයින් දැන් අල්ලගත්තා. ඉච්ඡෝපයත් අල්ලගත්තා. සමාධිය නැති බව දැනගත්තා. දැන් මේක ගන්න ඕනේ. දැන් කවුද ගන්න නැති වෙන්න හරස් වෙන්නේ? මගේ හිත නම් වරගිනකොට වරෙන් කිනකොට එන්නේ ප්‍රාය. එන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබ මේ ගේ හිටියට මේ නිවැසියා ඔබ නෙවෙයි. ගේ අයිතිකාරය ඔබ නෙවෙයි. ඔබට අධිකාරී ශක්තියක් නැහැ. ඔබට පාලන ශක්තියක් නැහැ. නමුත් ඒ සත්‍ය පිළිගන්න කැමති නැහැ. ඉක මේ අත්දැකීමෙන් පෙන්නනවා නේවාසිකයන් නෙවෙයි අධිකාරී ශක්තියක් ඔබට නැහැ. ආණ්ඩුපත්ති කිරීමේ ශක්තියක් ඔබට නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට හිත පිට යන්න වැරලා හොඳයි. මම මේ දැනගන්නේ ලෝක සත්‍යයක්. මං හරහා හිත පිට ගියාමයි. කලබල වෙච්චාමයි. සමාධිය නැති වෙච්චා සත්‍ය දිනන අnde boin sunak penalada satiye thiyenawa den metena peenawa me satiyeta wediye samadhi issara karagena karana anda programak thamai metena thiyen nandeda villa eke di do deyak ne eka thamai hati ath eisa anidawase wage inna mage hita piti yanawa ti company wenawa satiye kade samadhi kadinawa thonoth man dannawanne dannne mokinda satiye inne ඉතින් සතිය ආරස්සයි සමාධිය තව ඇවිල්ලා නැහැ. ඔය හිත යන්න තියෙන හැටි යන්න හරි. එමෙ ඒක බාහිරගත දවසේ හිත එහෙම නතර වෙනවා. මේකට හැප්පිච්ච ගමන් හිත පිට යනවා. මාමුතු න්‍යායක් මේකේ තියෙනවා. මගේ හිත පිට යන එකක් මම ළඟ තියෙන ප්‍රතිඵල අපේක්ෂා කරන ගැතිය අදිරේ කියන්නේ හොඳයි. ඒක මම දකිත් කමන්නේ නැහැ. සතිය දිනන මේ ඒකටත් එක්ක ප්‍රතික්‍රියා කරන ගතිය, ඇසියුම් කරන ගතිය, පශ්චාත්තපින කරන අතර පිටිකම ඔය ගතිය නැති වෙනවා. හැබැයි නින්දට වැටෙන්න ඉඩ තියෙනවා ඊට. මම සාහිතියක් දෙනවා. ඒ දුරු කියන්නේ නින්ද යන්නේ නැතුව නම් ඉස්සරහට ගියත් කමක් නැහැ කියලා. නින්දට ගන්න රෙඩි හොඳයි, ඉස්සරහට කියලා ටිකක් කලබල වෙන එක හරි හොඳයි කියලා. ඒක නිසා මේ වෙනදී බලකන්න වෙනස් කරන්න ප්‍රාර්ථනා කරන්න එපා. මේ වෙනදී ඇත්තද කියලා බලන්න හොඳ හිතට කියන දේ ඔබ ඕනතරම් රත්ය දුක ප්‍රශ්නයක් නෑ. බලන්න. මම හිත කරදර ගන්නෑ. යන්න අරින්ද පුදුම විදියට බැලම කොහුලන් ගියා වගේ කීකරු වෙන්න පටන් ගන්නවා. ඒකට හැප්පෙන්න යන්න මේකට පොර වැටෙනවා. ඉතින් හොඳට වාඩි වෙන්න ඕනේ. මගේ චරිතය නෙමෙයි හිත පිට යනවා පළච්චා. මම ඒක බලන්න. පුළුවන් වෙච්ච වෙලාවක මම ආනාපාන ධානය ඉන්නවා පිච් මාක්යක් විදිහට මූලික ලක්ෂණ විදිහට පිට ගියර කමන්නේ මම දා මගේ මේ සත්‍ය මම උරගාලා බලනවා යන්න දෙන්න ටික දවසකදී මුතුරුන බත්තලියකට ඇල්ලතුටියක් කරා වගේ පිවිච්ච බැලුමකට උලන් ඇරියා වගේ මොක බැලන අපි යනවා ඊගාපස්ස මම
Do we observe the sensation, feeling, when the sole of the foot touches the ground? Do we observe the lifting, moving and placing of the foot, the movement of the foot, metta?
This was the same thing raised in the two questions in English, singular. So now it is in the English. It's a compilation of the both the question into together. First and foremost is correctly explained when I am walking. It is my duty to see the sensation, the touching sensation, cold, heat, stiffness, tension, softness, hardness. Okay. So that much is affirmative. And then second part is asking, instead of observing this under the nose touching sensation, should I monitor the lifting movement? Forwarding movement and dropping movement. So very easy answer is, once you develop the mastery, once you season the first part, that is, see the sensation, you will be qualified to go for another furthering of the diversification of the food. Therefore, till that happens, you be contented with observing the sensation. When the sensation becomes very obvious, so to say, you have to have a discrete understanding. When the right left leg is pressing against the ground, you can understand, you may understand how the heel is going to take the weight, and then slowly shifting it towards the toes, and while it is happening, you must have understanding this is from the right leg. Equally, you must understand this is not left leg. That is the way you are reconfirming, reification, reiteration, recognize this is the right, I know verily, but other moments in the right. And not only that, you know it is not left. And whenever the weight shifts to the left, you know how the heel is going to take the weight and shifting towards the toes. And there you know what are the differences between the right leg experience versus the left leg. And that for that to be sharp, that to be delimited, that to be discrete, you must compare two feelings, two sensations of the left leg and the right leg. But I can understand it is hardly any difference you can find. Hardly any difference between the right leg and the left leg. But if you are a football player, or if you are a professional person, to regarding the left leg, you can find one foot is a driving foot pulley, other one is a driven one. One is walking effectively, other one is dragging. Each and every one is lamenting. No one balances equally. But we are very hardly pay the attention, so therefore you feel at the beginning both as equal. But if you more and more you to understand the discrete, understand the right leg and the left leg, some means here I effectively walk by right leg, left leg is just dragging. Some others, left leg is doing the task, right leg is dragging. So I am not telling to regiment your walking, but I am telling is while walking, understand, and once that is mastered, instead of observing the difference between the right leg and left leg, you will be instructed to see the lifting movement against the dropping movement in the same leg. Completely drastic. Not like the comparison between the right and leg. Lifting movement and the dropping movement. To come up to that level, first and foremost you have to master just simple step, simple step, simple noting. Right, left, right, left. The Burmese master this is, at least you must have the experience to maintain this right leg, left leg undisturbed for 20 minutes. Once you become familiarized, cease, and then only you are being instructed to do the lifting and dropping, that is one step too naughty. And there you are comparing not the right and left, but the lifting and dropping. Once that is being mastered, you are being asked to lifting, moving, dropping. This is the way diversification happens. So therefore, if you are going to mix them up with, but there is a doubt about that, without clarifying it, you are putting everything into the same bag and mixing up happens. But they are in an orderly manner, just like the you engine, start the engine, go for the first gear. Once you moved the whole junk of iron, then only you put into the second gear. And then you must understand how much speed you must gather before we go to the third gear. And many is the time to go to the top gear. Instead, if you are going to start the machine with the third gear, if the vehicle is on the downhill, you may succeed. That is not good for the engine. No engineer will agree with you. Even whatever may be, you have to go systematically, first gear, second gear, third gear. Like in the walking meditation also the same. Okay.
Swami Mahansa, කිරීමේදී මෛත්‍රී භාවනා වැඩිමත වැඩි නැඹුරුවක් මා තුළ තිබේ. ආනාපාන සා මෛත්‍රියන භාවනා සමසේ වැඩි යෙදුද. නොයේසේ නම් මෛත්‍රී භාවනාව වැඩිපුර වැඩිමෙන් පමණක් සිත සමාධිමත් වීම දියුණු වේද? පහදා දෙනු මැනවි.
මේක අර මූලික උපදේශවල පුංචි පටලවා ගැනීමක් නිසා හන ප්‍රශ්නයක් නරක ප්‍රශ්නයක් නෙවෙයි. මේ මුළු රිට්‍රීට් එකම තියෙන සමාධිය අඳුල්ලා දෙන්නවත් දිනු කරන්න නෙවෙයි සතිය අඳුල්ලා දෙන්න සතිය දිනු කරන්න. කොච්චර සතිය දුන්නත් පිටිපස්සේ තියෙන සමාධිය ගන්න බැරිද කියලා මගෙන් අහන්නේ. හැබැයි මගේ හිතේලා තියෙන සමාධිපත්‍ර ප්‍රශ්නේ අහනකොට මට කික් වෙනවා. මේ මෛත්‍රී භාවන කියලා අහනකොට මම දන්න මේ gedirin කියන අපේ එකක් භාවනා කරන්නේ මේ හින්දි එකක් නෙවෙයි. ඒ කියන්නේ චීන කඩේකට කියලා ජපන් කෑම කන්න පුළුවන් කියලා අහනවා. ප්‍රශ්නයක් නැහැ. ගෙදරින් ගෙනාන ජපන් කෑම කෑ හැකි. හැබැයි කෑම හොඳ නැහැ කියලා, හරි සර්විස් එක හොඳ නැහැ කියලා මේ කඩේට බනින්න එපා. මොකද මේක චීන කඩයක්. අපිට වෙලා තියෙන බාහන උපදෙස් තියෙනවා, ගුරුවරු ඉන්නවා. ඒක නිසා ඔක්කොම මං කියන්නේ කොත්තු රොටි දාන්නේ. කලවම් කළා, ටක ටක ගාලා ගහලා පහදලා බෙදලා. එකක්වත් අන්තිමට දන්නේ නැහැ. මම අනේ මේ ප්‍රශ්න අහන කට්ටිය ලැජ්ජාටපත් කරන්න නෙවෙයි මම මේ කියන්නේ. අපිට දෙකක් දුන්නොත් එකක් දුනොත් කරන්න දෙයක් නැහැ කියලා අනේ අපි හරි දුප්පත් දරිද්‍රතාවයේ එකයි තියෙන්නේ කියලා අහනවා. දෙකක් දුන්නොත් ඒක ප්‍රශ්නයක් කරගන්න. තුනක් දුන්නොත් සංකීර්ණ කරගන්න. අනාගන්න මේ එනේන එක කරගන්න දන්නේ. උත්තරේ මෙච්චරයි. මම මේ උත්තර දෙන්නේ සමාධිය වඩන්න නෙවෙයි සතිය වඩන්න. තමන්න මෛත්‍රී භානාව වරුණාම මෛත්‍රී භානාවට දෙන්න විනාඩි 10ක් 20ක් කියලා හොඳට හිත සමාධි වෙන්න ඇති. තණ්ඩි යන්න බල උපරිම සමාධිය කියලා. ඊළඟ පාඩදා. මුද මෛත්‍රී භානාව යන්න පුළුවන් ඉන්නේ ධ්‍යාන මට්ටමකට විතරයි. නරකයි නෙවෙයි හොඳයි. නමුත් ආනාපානේ රහත් භාවය දක්වාම යන්න පුළුවන්. පටන් ගන්නකොටම ආනාපානිය යන්න පුළුවන් හොඳයි. දැන් හොඳට මෛත්‍රී කරන්ඩ විනාඩි 10ක් 15ක් කරලා තමයි හොඳට පටල වෙලා හැඟත් එක්කත් යාළු වෙලා ඒකෝදි හිත එකතු වුණාට පස්සේ බලන්න දැන් මේ ඇතිවිච්ච මෛත්‍රී ශක්තිය නිසා මට මේ ආනාපානිය හෝ පිම්බීම හැකිලිම හෝ අත්දකින්න අරමුණක් මෛත්‍රී කියන්නේ සංකල්පයක්. ඒක සමත අරමුණක්. ආනාපානිය සමත ප්‍රසන දෙකම වෙන්න පුළුවන්. ඒ නිසා හුදුවට මෛත්‍රී කරන පදම් කරගෙන ආනාපාන දාන. උදාහරණයකට කියන්නේ ඉස්සර මේ වරායවල් හදන්න ඉස්සෙල්ලා මිනිස්සු නැවේ දුර ගමන් ගියේ. එතකොට නැව ගැඹුරු මොහොතේ නැස කරන්නේ. නැව ඩෙක් එකට ගන්න බෑ. එතකොට ඩෙක් කීදි ඔරුවට නැගලා බෝට්ටුව නැගලා බෝට්ටුවෙන් නැමට ගිහිල්ලා නැවෙන් තමයි ගමනේ යන්නේ. ඩෙක් එකට ළඟටම බෝට්ටුව ගන්න පුළුවන්. මෛත්‍රී භානාව බෝට්ටුව. බෝට්ටුවේ ගිහිල්ලා නැවට කොට වෙන්න ඕන. නැවෙන් තමයි ගමනේ යන්නේ. බෝට්ටුවේ හත්මින් යමින් හිටියට ගමනක් වෙන්නේ. ඒක නිසා මයිකේ පාවිච්චි කරන්න ප්‍රයෝජන සලකලා හැබැයි මම ප්‍රශ්නෙදී ආ බලන ගතියේ සමාධියට වැඩිය සතිය පැත්තෙන් බලන්න. එතකොට උත්තරේ මේ මෛත්‍රී වඩපේක ලාවයට ගන්න පුළුවන් වාසියට ගන්න
පුළුවන්. It is also clear how mindfulness works for standing and walking meditation. How in mindfulness it is seen every moment, right hand passively. What is not clear is listening to Dhamma. How the faculties Sadda, Virya, Sati, Samadhi work. When listening to Dhamma, the problem is restlessness and critical mind may be conceived. Becomes a hindrance, especially it feels the monk is going on and on. Why so narrative similar critical thoughts arise? This is the listener's problem, a defilement. The question is, how do we handle these thoughts that arise while listening to Dhamma's thoughts? What is the root cause of these thoughts? When we listen, do we listen with the notion of self?
This is very interesting, but this is never happened to the beginner yogis. This is happening somewhat a little advanced yogis, because they know many, many senses of impingements are coming. Sense objects are coming. That is, eye is providing visual objects. Ear is with sounds. Nose is with smell. Tongue is with the taste. And the body is with the touch. And the mind is daydreaming, fantasizing. So when all these things are happening, which one to pay attention? That is called how to divert your mind, advert your mind to one particular thing, that is priority selection. Whenever you select one thing, that means you reject five. Each and every decision, if you wish to be a seer, no more you are a listener. No more you are a person smelling, tasting, touching, thinking. And whenever you wish to be a listener, no more you can have a clear account on see, smelling, tasting, touching. So, worst situation is, who decides priority? It's a completely different agenda. We have no controlling power. So that is why the Buddha says, at the beginning, don't give so much of objects. Reduce into one, fix all the others. Close your eyes. Go into a silent place. Go to atmosphere, no smell. And don't use your taste buds. Just see the touch. And within the touch also, take the whole body touch, take the upper part body of the touch, and get the ultimately pinpointed touch of the brain. Then mind becomes so agitated, mind becomes so unruly, mind becomes so uncontrollable, it asks for different, its habitual treatment. Whenever the habitual treatment happens, it can play fool. And ultimately you don't know who is directing, who is selecting the priority. The Buddha says, the kilesas, the defilements are the thing selecting the priority. Ultimately you have to justify it, you have to reason it out. But as far as you have defilements, defilements are selecting, if the eye is going to give a lot of sensuous pressure, you suppress everything and go to the eye, you become a seer. If the listening is going to give a lot of excitement, sensuous pleasure, then you forego seeing and everything, you go to the listening. So ultimately you are just a slave. But when you are reasoning, you say, no, I know everything, I am everything under control. But this question, it says, whenever the Dhamma talk is going on, my mind is very rational, mind is very critical. So the critical mind, oh dear, just mere listening, two different things, mind can't handle both. And whatever the explanation you are going to give, mind has already preconceived ideas, premeditated likings and dislikings. So only thing is, at the beginning you can see the mechanism. You can see situation is not under control. Even though Buddha is going to give a Dhamma talk, our mind is monkey mind. It is jumping from here and there. So you know Buddha is come very rarely, often, not all the time, but you wish to keep it. But the monkey is not listening. Monkey is jumping. And very understanding of this thing never happened when you are in a carnival. When you are in the day-to-day activities, becoming a busy person, you don't know these kind of things because mind is fully imbibed with sensuous and sexuous pressure. It is not crying then. Whenever mind is going to discipline, whenever you are going to avenue the attention, then this thing happens. So first and foremost, understand, even the Dhamma talk is spiritually, philosophically very good one. Even if you have your liking, even if you have your wish, even you have your will, even you have your motivation, mind is not keeping there. So this is like earlier one, that whenever you are going to walk a passage on the in-breath and out-breath, mind roaming around. Because imagine when we are not in a meditation, when we are not in a object is inward and outward, how much roaming happens, no one knows. No one keep bookkeeping. Whenever you are going to give bookkeeping, you find accounts are completely wrong according to the country's regulation. That is what happened in the institutes. That's why they have two sets of books. For the internal auditing one, external auditing one. That all accounts they know, the accountant they know. How to deal with the tax department, how to deal with your own laborers. Two kinds of accounts. But in this game, you come to know what a kind of a double action. What a kind of cheating. But it is not a cheating. We are just subject to situations. So therefore understand, even if you wish to divert the attention, it is impossible. So therefore, if you are not ready to accept it, if you are reacting to it, then situation becomes more and more aggravated. So you have to understand, Dhamma is good, my intention also good, but how much percentage it is with listening, how much percentage it is with... So what advertisement now, orators, they do is, they somehow or the other drag the attention of that particular person, you know, for what? For the fame, gain and money. Whenever there is no such a thing, if you give the mind a neutral object like in breath and out breath, touch of the feet, what fame, what gain, what money you get it. Even at your best achievement. So mind is arguing, oh what? It's observation of breathing, for what gain? For what fame? For what kind of thing? You can't justify because mind get the justification as far as it is happy with sensuous pleasure. It is happy with defilements. So Buddha says, even such an untrained mind, you can for a short while keep it in a neutral object, with your discipline, with your restrainment, and again it is jumping. Again bring it back. When and where you keep on practicing incessant manner, in a seasoning, ultimately you will understand untrained mind, unmindful mind, ignorant mind always run into defilement. When and where you are determined to keep it in one object, the mind is free of defilements. But no interest, no enthusiasm, no motivation. So yogi, the practitioner, pulled to these two sides. Not that meditation technique is not efficient, not that your mind is progressing, more and more it progresses, more and more it becomes boring, more and more it becomes monotonous, more and more feel like lost, more and more you feel like threatened. So therefore you have so much of faith, you have to have so much of energy, so much of mindfulness to just to see it as it is. Don't try to fight, but observing repetitively apply. When you apply, you can see there is no householder here, there is no executive power here, there is no agenda. I mean, you can't implement your agenda, things are happening. Only you can be a neutral observer and a distance observer. And observe, main thing is not to worry. Without taking worry, observe again and again. The Buddha says, by mere observation, things become docile, things become tamed, things become under control. No one believes till you come up to that level. Any kind of a skill, any kind of training, you have to repetitively do it. If you are going to learn piano, first day you can't go for example singing, you have to learn one tone, one note, days, and two notes, days, then only ultimately you can put together. Likewise, at the beginning it is painfully slow. Only the patience lead to Nibbana. So therefore there is nothing wrong going on. So now only you know what is happening. If you are listening to Michael Jackson, no problem. If you are listening to Beyonce, no problem. It's so much of sex feelings, so much of sensuous pleasure, so attraction is there. So you find why these two people can't teach meditation for us. If it is so, everyone meditates. The meditation is away from the defilements, but they are pouring these defilements. So we can say our unruly mind, monkey mind. But don't claim as my mind, this is the mind. This is the human mind. If you are to regret, if you are to worry, to claim that bloody fool mind as me, mine and myself, moment you recognize, you suffer. Moment you understand this is the mind, the human mind, then you are seeing a broader picture and try to accept it, try to understand it, try to season it, try to familiarize it, try to master it. Ultimately, just be a observation, you get so much of information. So nothing to worry. Nothing to worry. More and more you observe, you see, it never do what you like, wish it, or you wants to do. But anyway, mindfulness, it says, Dhamma talk is going, my prime task is to listen to the Dhamma talk, but amidst of everything, mind jump here and there. Mindfulness keep the records. That you never appreciate mindfulness, you are appreciating mistakes, you are appreciating regret, you are appreciating worries. So they are both available. Questions are coming from the worry side, but the person who really appreciates the mindfulness, it says, now mindfulness is slowly, slowly getting the establishment. It is a controlling power. More and more you go deeper, you find ungovernability, transient nature. Even it is not resting for a split second. It's in a such a movement, no resting, so that is why it is leading to frustration. That is why it is leading to tension. So that bloody tension you claim as me. You claim as mine. You claim as my soul. That indicates you are masters of collecting frustration, collecting tension, an unsettled mind. But you never appreciate mindfulness. Mindfulness is the only light it indicates. No one is telling you, your mind is telling you, so you can't deny. So as far as you are, if you are ready to accept the mindfulness, you are advancing. We are still keep making complaint and worry. Definitely, this path is not to get rid of suffering, but to develop kind of suffering. That is called meditating suffering. Meditative kind of suffering. So it's a mere approach. So therefore, continue with it. It is not a single mistake of a personal error. So when you keep on continuing with the seasoning and with the patience, more and more the situation will be under control. We are going to the next question.
Garu Swami Mahansa, Anapana Satya Karana Vita, Aashwasa Prashwasa Bhuho Durata San Sindhunu Vita, Kampana Chanchala Bhavak Pamana Dhani. Medesa Dhani Yutti Bhavye Saratma Lissada, Ise Natnam Dukha Hatagyanima Lissada, Kampana Chanchala Bhavayan Lopeni Gya Vita, එවිට ඇත්තේ අදුක්කම සුඛයද කරුණාකර මේ තෝරා ගැනීම ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා
සිටිමි. දීලා තියෙන වචන විතරයි මට ඇහෙන්නේ. ඒ අනුව කියනවා නම් මේකට උත්තරයක් තියෙනවා පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා අපි හොයන මේ පළවෙනි දුක්ඛ සත්‍යය. එතනට පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍ය ස්වභාවය තමයි තවන ගතිය, පෙරණ ගතිය, සංකත භාවය සහ විපරිණාම ගතිය. ඒ නිසා අපිට කෙලෙස් වෙන්නේ නැති වුණත්, රූප පේන්නේ නැති වුණත්, ඇහැ වැඩ කරන්නේ නැති වුණත්, සද්ද වලින් අයින් වුණත් කන වැඩ කෙරුවේ නැතත් ගඳ නැති වුණත් නාසය වැඩ කෙරුවේ නැතත් කනට දිවට රස ප්‍රශ්නයක් නැති වුණත් කයින් අපි සමුගත්තත් ඒ කම්පන චංචලයේ තිනෝදා දුක්ඛ සත්‍ය කිය. ඕක තවෙන් යහට ගෙනියන්න දෙයක් නැහැ. ඕක බාර ගන්න කියලා කියන්නේ. ඕක දරන්න පුළුවන්. ඔකේ කෙලෙස් නැහැ. පුතෙන් යන්නේ ශික්ෂාවේ. ඕක සුද්ධ කරන්න බෑ. ඕක සුද්ධ වෙනවා පරිණිරවාණේ. ටිකර කටි කැමති නැහැ. නිර්වාණය කියන්නේ ඔච්චර. නිවන කියවද්දී නම් මේ නිතරම සැලෙන ගතියක් තියෙනවා. ඕක ඕකේ කෙලෙස් නැහැ. ඔතින් යන ශික්ෂණයකින් ඒ නිසා මේ සැලෙන ගතිය තමයි බෑ මිනිමම් කියලාක බාරගත්ත දවසේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔබ දරන්න පුළුවන්. ඕකත් ඇනලයිස් කරන්න කියලා බුදුහාම කියන සීමාව මල පැන්නයි කියලා. සීමාව පන්නුවයි කියලා. ඒ නිසා ඔබ දුක්ඛ සත්‍ය. ඕක බලන්න ඕනේ ඉඳගෙන ඉන්නකොට විතරද තියෙන්නේ කියලා. සක්මන් කරන කොටත් තියෙනවා. කවුරුත් එක්ක ගහ බැන ගන්න කොටත් තියෙනවා. කවුරු හරි මල් මාලයක් පරිඳින කොටත් තියෙනවා. ඕක නැති වෙන්නේ නැහැ. ඔකේ තාම අඩියක අඩියම තියෙනවා. අපි කියනවා ඩේටම් ලයින් එක කියලා. අපි කියනවා සබ්ස්ට්‍රැට් එක කියලා. අපි කියලා තියෙනවා පාදම කියලා. ඔයින් එහාට යන්න බෑ. ඒ නිසා ඕක පිළිගත්තට මොකක්වත් වෙන්නේ නැහැ. මොකද දරන්න පුළුවන්. ඒ නිසා මේ ආනන්ද සප්පයි සූත්‍රේ එයි නැත්නම් ඔපොට්ට පාද වගේ සූත්‍ර සර්වචන්සි කියලා කියනවා මේකත් දුකක් තමයි. නමුත් මේක ශික්ෂණයකින් ලැබෙන එකක් නිසා මේ දුක කෙලෙස් නූපදෙන නිසා සත්පුරුෂයා මේකට සතුට වෙනවා කියලා. පසීදති. ඊට පස්සේ මෙතනදී අනේක සතුටක් යා. අසත්පුරුෂයා මේක නෙවෙයි මං හිතුවේ මං කිසිම දුකක් නැති 100%ක් එකක් නේ බලාපොරොත්තු වෙන්නේ කියලා මේකත් පවුරු ගන්න. මේක පවුරු ගන්න කරදරයි. එනිසා මේකට සත්පුරුෂ පැත්තේ බැලුවොත් අපිට කියන්න පුළුවන් මේක මම උපයාගත්ත දෙයක් ශිල්පින් උපයාගත්ත දෙයක් මේකට කියලා පැය ගණන් ඉඳලා බලන්න කෙලස් නැහැ. මේ කම්පන චංචල ගතිය රාගෙත් නැහැ ද්වේෂෙත් නැහැ මොහෙත් නැහැ. මම තව ලකුණු තුනක් දෙන්නම්. දැන් යන්න පුළුවන් කෙනා බලන්න. ඔතින් ගියාට පස්සේ තමයි තේරෙයි මැරිලා නැති බව. නිින්ද ගිල්ල නැති බව ක්ලාන්ත වෙලා නැහැ. සීයක් නැහැ. මේ කියන්නේ අඩියම ඉන්නේ. ඔයිට හැයන්න බෑ ඔයිට හැයන්න මරණය තමයි ඔකට අපි සමගන්නේ මරණය යනකම් ඔකට තව ගොඩක් කෙලස් තියෙනවා ගොඩක් කම්පන චංචල තියෙනවා ඒවගේ කෙලස් උපදිනවා කර්ම රසෙ ඉඳීනවා චේතනා පහළ වෙනවා අදිෂ්ඨාන පහළ වෙනවා මේකට කිසියම් අදිෂ්ඨානයක් පහළ කරන්න බෑ ගන්න නැති කරන්න ඕකත් ඔක බාර ගන්න ඕක බාර ගන්න නින්දාවක්වත් ලැජ්ජාවක්වත් නෙවෙයි ඒ බුදුරජාණන් සඳහන් කර තියෙන මේක මේක දුකක් ඒක බුදුරජාණන් කියලා තියෙන පීරි ගෑමක් වගේ කියන මේක විහිසයි ටිකක් මේක නමුත් ඔය ටයට යන්න බෑ මේක සතුටක් විදියට බාරගත්තොත් මේක පෙන්නවා මම කරදරෙට දැන් නිදහස් මගේ උද්දකලා වුණාට ලකුණක තමයි මගේ ඉඳ විස්රාම වුණා කියන ලකුණක තමයි මගේ හිත පිරිච්ච ගතියතාව කියන ලකුණක තමයි මගේ හිත සාන්ති කරගත්ත කියන ගැන ලකුණ ඕක තමයි. ඒ නිසා මේක තියාගෙන ඉන්න ඕනේ. ගෙදර ගිය බාට ලකුණ. ගෙදරට ගියම ඕක තියෙනවා. ඒ නිසා සත්පුරුෂයා මේක තියාගෙන ඉන්නවා. හරි ගිය බාට ලකුණක් තියෙනවා. අසත්පුරුෂයාට මේක තේරෙන්නේ නැති නිසා මේක තවත් සුද්ධ කරන්න හදනවා. මේ නිින්ද ගියාට පස්සෙත් බබාට තට්ටු කරලා අහනවා. බබා ඔයා දෙයිද කියලා. බුදියන්න බබාට බුදිය ගන්න දෙන්නේ නැතුව නැගිටව ගත්තොත් මල කරදරේ. ඒ නිසා භාවනා යම් මට්ටමකට අඩු කරන්න පුළුවන්. ඒකේ කොන්ත්‍රාත් එක බාර ගන්න මෙහාට අවසන් දෙකියට කරන දෙයක්. ඒ නිසා මේ හොඳට විස්තර වෙලා තියෙනවා මේකේ. ඒ තත්ත්වයටදී මේක රූපද මේක වේදනාද මේක සංඥාද මේක සංස්කාරද මේක විඥානද කපකප බලන්න යන්න එපා. බලන්න යන්නවා කියන්නේම චේතනක්. කියන්නේම අනවශ්‍ය වේග. ඒ නිසා වෙන්නේ මේක කලබල වෙනවා. ඒ නිසා බුද්ධිය ගත්ත කොටියට බුද්ධිය ගන්න ඇරලා කර්බණින්ද නම් සුතමේ ඥානේ තියෙනවා. අන්තිම ලක්ෂ වාරයක් මේක ඉස්සලා වරද්දලා දැන්වත් මේක තේරුම් අරගෙන හරි පැත්තෙන් බලන්න යන්න ඔය කියන தත්ත්වය ගන්න බා මේ මහා විහාරයට ඇවිල්ලා මේ ශාලාව ඇතුලේ වාඩි වෙන්න ඕනේ නැහැ මේක පුරුදු කරන්න තමයි එළියට ගිහලා සක්මන් කරනකොටත් තියෙනවා ගෙදර ගියාමත් තියෙනවා වැසිකිලි කැහිලියෙත් තියෙනවා ඕන තැනක තියෙනවා ඊට පස්සේ තනකට රට්ටු කොච්චර දඟලුවත් කොච්චර ප්‍රශ්න තිබුණත් මම මගේ උදකලා අරසා කළොත් මමගේ විවේක මේක තමයි ලකුණු උදකලා ඒක නැති කරන්න කාටවත් බෑ මේ තත්ත්වෙට ගිය කෙනෙක් පරීක්ෂා කරලා බලන්න ඔය කත්තේ එයාගෙන් හොරගම් කරන්න පුළුවන් බලයක් තියෙනවද කියලා ලෝකේ? ඔය තත්ත්වෙ කී කෙනෙක් අහන්නේ මේ සත්‍යය විනාශ කරන්න පුළුවන් මිනිහෙක් ලෝකේ ඉන්නවද කියලා? මේ සත්‍යය ගන්න බැරි තැනක් ලෝකේ තියෙනවද කියලා? මේ තත්ත්වයට යන්න බැරි ඉරියව්වක් තියෙනවද කියලා? ඔක්කොටම අඩියෙන් ඔකේ තියෙන මම දැනමයි වචන වලින් කියලා තියෙන කන්නේ මම උත්තර දෙන්නේ. ඒ නිසා මෙතෙන්දී යන්න මේක තමයි හැබෑ නිවහන කරගන්න පුළුවන් තරම් උදකලා වඩා. පුළුවන් තරම් විවේකේ වඩන්න. එතකොට අනවශ්‍ය කතා, අනවශ්‍ය ක්‍රියා, අනවශ්‍ය වැරදි ජීවන රටාව ලැබීට හැරෙන්න පටන් ගන්නවා. අපි යනවා ඊගා ප්‍රශ්න.
When I am meditating, I see blue and pink clouds arising and a sharp light appears. Please explain, Bhante, Mitha.
So I wish to know, whenever such a light or shape is appearing, still can you maintain your primary object, or these appearing things distracting you from the primary object? If you are distracted from them, you are deteriorating. You are going off the track. But as if they are not there, still if you can keep the track with the primary object, you are advancing. They are not the distraction, they are not the disturbances, but they can be a disturbances if you are going to give the priority to them and forget about the mindfulness on the primary object. So when and where such a thing happens, or agonizing pain happens, or any excruciating pain happens, see how much you can still keep with the track, keep the track with the primary object, so much you are developing. So therefore now this, the person who is writing completely forgotten the primary object, never mention about that. So I am not in a position to answer. I wish to cross-section, cross-question and ask, while it is happening, can you still have the access to the primary object? Yes, good. No, bad. That's all I can say. We are going to the next question. If the person is coming out and telling the details, then we can proceed. Otherwise, we are going to the next question.
ගරු ස්වාමීන් වහන්ස, සක්මනේදී හිත පාදවල අවස්ථාව සහ හදේ සිහිවීම දක්මින් ඒවාට සමාන්තරව යන තේ දැනේ. 1 2 අවශ්‍ය නම් පාදවල බර බව සැහැල්ලු බව දැනිය හැක. මෙහිදී හිත පහසුවෙන් ක්‍රියා නොකරන අතර බර බව සැහැල්ලු බව ආදී ලෙස නම් කරනු ලැබේ. මා අනුගමනය කළ යුත්තේ ඉහත 1 පිළිවෙලද 2 පිළිවෙලද?
පහදා දෙන මෙන් යටහත් වේ ඉලා සිටිනේ පෙරවන් සරණයි. එක කරලා දෙකට යන. ඒ දෙක ගැන කතා කරන්නේ සාමාන්‍ය ජෙනරල් අන්ඩර්ස්ටෑන්ඩින්ග් අරගෙන වරින් වර අපිට ඒ විවේකයේ ඉඳගෙන ඕන හරියට ස්පෙෂලායිස් කරන්න පුළුවන්. පාදයේ තියෙන මේ බර වෙනේම ඒව නම් කරන්න යන්න එපා. එතකොට අවුල් වෙනවා. දැනගන්නවා විතරයි. මේ බර, මේ හැල්ලුව, මේ සීතල, මේ ඝනකම, මේ රළු බව, මේ ගොරෝසු බව, මේ පයි හැල්ලුව පොළවේ තදකම, මේ පොළවේ හැල්ලුව, පයේ තදකම විස්තර බලාගන්න. ඒකෙන් ඉස්සෙල්ලා හිත ඇතුළට ගන්න ඕනේ. හිත ඇතුළට අරගෙන විස්තර ගන්න පුළුවන් හැම වෙලාවෙම විස්තරෝට යන්න. බැරි නම් ආපහු අර පළවෙනි තැනට එන්න. එසේ එකට පස්සේ දෙක කරපුවම හරි තමයි කියන එකයි ගැටි උත්තරය.
මන්ති, in Buddhism the entire dhamma is based on the dukkha. What is dukkha? The cause of dukkha, cessation of dukkha, path leading to the cessation of dukkha and the final goal of nibbana. What did Buddha really mean by dukkha?
It's a generally calling it a friction. You know, every in each and every machine we are preparing, we never go to the 100% efficiency due to the friction. So when and where no action, no friction. When and where action, wear and tear, friction, heat, tension, everything. So this friction is making integration difficult, integration ability, integration creating fuss, creating wear and tear. So we have to maintain it. So more and more you active, more and more friction. Less and less you active, less and less friction. So we can't do away with friction, but Buddha is suggesting reduce to the utility. Don't go for luxury. Don't go for consumerization. Come to the utility value, then less friction, less tension, less frustration. less neurosis. If you're going to have more tension, more friction, more heat, more frustration, more neurosis, no to the next life also, not stopping at that level. So therefore simply we can say the aberration, the friction. Wind and the action is there, friction. So Buddha is not telling complete cessation of action. He says do it to the utility value. Don't do it for the sake of doing. Don't do it for the fashion. Do it for the luxury. Do it for the consumerization. That is the point, the West lost. West is going for more and more action. Ultimately so much of global heating, so much of frustration, so much of mental imbalance, so much of society broken, no family bondage. So you have the range, you can select which one you need. Okay, we'll go to the next question.
ගරු ස්වාමීන් වහන්ස, පරියන්කේදී හෝ සක්මනේදී සතිය යොමු කළ යුත්තේ වර්තමාන මොහොතේ ඇතිවන දැනීමටද නැතිනම් ඒ සමග ඇතිවන හඳුනා ගැනීම හෝ සංඥාවටද යන්න පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
එකට පස්සේ දෙක. ඉස්සර වර්තමාන මොහොත දැම්මට පස්සේ ඒකෙ තියෙන ෆීලිංග්ස් තියෙනවා, පර්සෙප්ෂන් තියෙනවා, වොලියුෂනල් ඇක්ටිවිටීස් තියෙනවා, ඔක්කොම තියෙන ඉස්සල්ලාම වර්තමාන මොහොතට ගන්න. ඉස්සල්ලා මේ කාමරේට ඇවිල්ලා හන්න කොයි කොට්ටේද මම ඉඳගන්නේ කියලා. අර එළියේ ඉඳදී කියන්න බෑ. තාම කීස් ගොරෝ මේ පන්තරවත් අඳුර ගන්න නැතුව කොයි කොට්ටේද ඉන්නේ කියලා කියන්න බෑ. ඉතින් ආවට පස්සේ වෙන් කරලා දෙන්න පුළුවන්. මේක ඉස්සල්ලාම වර්තමාන මොහොතට ගන්න. ගත්තට පස්සේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. සමහර ෆීලිංග්ස් දි කියනවා, සමහර පර්සෙප්ෂන් දි කියනවා, සමහර ඔඩිෂන් දි කියනවා. ෆීලිංග්ස් දි කියන කට්ටිය සෞන්දර්ය කරු කරනවා. පර්සෙප්ෂන් එකේ දි කියන කට්ටිය කොමියුනිකේෂන් කතා කරනවා. ඔඩිෂන් එකේ දි කියන කට්ටිය ක්‍රියේටිව් කට්ටිය. ඉතින් එනේ කරා ඒ සිටුේෂන් එකේ කොයි හරි එකක් අල්ලනවා. ඒ ආගේ හැදියාව හැටියට. ඉස්සල්ලා වර්තමාන මොහොතට ගන්න ඉතුරු ටික කරලා දෙයි මැෂින් එකේ.
අවිද්‍යා පත්‍ය සංකාර ආස්වාස ප්‍රස්වාසේ කාය සංකාරී ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසය අවිද්‍යාවෙන් තොරව සිදුවේද දෙක ආනාපාන සති භාවනාව සහ පටිච්ච සමුප්පාද ධර්මය අතර සම්බන්ධතාවය කර්මාන්තර පහදා දෙන්න
පළවෙනි එකට මතක් කරන්න තියෙන්නේ අවිද්‍යාව වැඩි කෙනා වැඩියෙන් හුස්ම අර ගන්න හොස්ස ඔක්කක දුවන පස්සවල් කරනවා කෝච්චිය දුවන වගේ එතකොට කලින් මැරෙනවා අවිද්‍යාව අඩු කෙනා සාමාන්‍ය හොයතනක් බතක් කරනවා කාම් ලයිෆ් එකක් ගත කරනවා දීර්ඝායුෂ වෙනවා ඉතින් අර ගොවියා දිහා අරයා පහත් කරලා දාලා කරනවා ඒක ඇත්ත ගොවියා ඒ කියනවා කලින් මැරෙලා නැහැ අවිද්‍යාව වැඩි කෙනා සංස්කරණේ වැඩි අසර්පසද වේගින් ගන්න ගන්න heart attack එකට බර වැඩි. ඒක හොඳටම හොයලා තියෙන එක. heart attack එකක් ආවත් පිටිකේ හුස්ම ගත්තොත් heart attack එක හරහා ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් heart attack වෙලාවේදී ආනාපාන භාවනා පුරුදු කරන්න බෑ. කල්ලේ පුරුදු කළා තිබ්බනම් දැන් එන්නේ heart attack එකක් කියලා එයා දන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේ හුස්ම ටිකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කොච්චර දානවද දවසකට ඒ කියන්නේ කවුන්ට් බැලන්ස් කරගන්න බෑ. දරුවගේ ප්‍රශ්නත් ඔළුවේ, ඊයේ ප්‍රශ්නත් ඔළුවේ, ආන්ඩියෝ ප්‍රශ්නත් ඔළුවේ, ආර්ථික ප්‍රශ්නත් ඔළුවේ මේ මම රට කරන බබා හාමි වගේ. කරන්න බෑ. අපිට ඔක්කොම කරන්න බෑ. උන් කරන දේක් කරගත්තා. තමන්න තියෙන්නේ වර්තමානයේ බලලා ඒ ප්‍රාණයාමයේ හින්දු ශාස්ත්‍රයේ කියනවා 1 2 3 4 කියලා හුස්ම ගන්න. 1 2 3 4 කියලා හුස්ම නතර කරන්න. 1 2 3 4 කියලා හුස්ම පිට කරන්න. එක දෙක තුන හතර කියලා නතර වෙලා ඉන්නේ. ඊගාය ගන්න ඉස්සර. එහෙමනම් දීර්ඝායස. අපි හැම වෙලාවෙම emotion. ඉතින් අපි ගන්න හුස්මේ හොඳට ස්ටඩි කරනවා නම් කියන්න පුළුවන් මේ රාග චරිතයද, ද්වේෂ චරිතයද, emotion එකක්ද, frustration ද, excitement ද, ඔක්කොම මේ හුස්මේ තියෙන. ඒ නිසා අවිද්‍යාව වැඩි එකනම් හුස්ම හරි imbalance. අයියෙන් හුස්ම අරගන්න දිගට හුස්ම එක පාට හුස් කාලා ගන්න. සමහර එක පාට හුස් කාලා ගන්න හිමීට පිට. සමහර කඳුලක්වත් නතර කරගෙන ඉන්නේ. ගත්ත ගමන් එළියට ගන්න. ඒකට අර ඔක්සිජන් ඇක්ෂන් එකට වෙලා නැහැ. සමහර පිට කරපු ගමන් හුස්ම ඇතුලට ගන්නවා. ඉතින් මේ ඔක්කොම ලෙඩු. කිසිම කෙනෙක් කානපන සමතුලිතව ගන්නෙ නැහැ. ඒ මොකද අවිද්‍යාව නැති කවුරක්වත් ලෝකේ නැහැ. මොකද මේක දන්නවනම් අපිට පුළුවන් ගන්න හැම හුස්මක්ම තීරණාත්මකයි. අමාරු වැටුණාට පස්සේ අපරාධි හුස්ම ටික නිකන් ගත්තයි කියලා කියන්න වෙනවට වැඩිය ගන්න හුස්මක් පිළිවෙලට ගන්න දෙ කියලා මේ ළඟදී ඊමේල් එකක් කළ තුන යක්ෂයට අවුරුදු 104යි ඇමරිකන් කාර්යය. එයා ලස්සනට ලියලා තිනවා මට මතක අවුරුදු 10 දී 20 දී 30 දී 40 දී 104 ඉන්න ගාමත් මගේ හොඳට මොලේ වෙනකන මම තමයි මේ ඊමේල් එක ලියන්නේ. මම බලට එකක් කියන්න. ඔය වයස, බ්ලඩ් ප්‍රෙෂර් එක, හાર્ට් එක, හાર્ට් බීට් එක ඉලක්කම් මොකක්වත් උරස ගන්න එපා. ඔය ඉලක්කම් වලින් කරන්නේම ප්‍රස්ට්‍රේෂන්. බ්ලඩ් ලෙවල් එක ඕනි ගානක තිබිච්චාවයි. ප්‍රෙෂර් එක ඕනි ගානක තිබිච්චාවයි. හුස්ම වෙන බලපං කියන. එහෙල යටි ලියලා තිනවා හුස්ම පිට වෙන දන බලන් දෙයි කියලා. නිරෝධය බලන්නේ. හුස්ම නිරෝධය බලන්නේ මේ ඇමරිකන් කාර්ය කියන්නේ. අපි තාම 104 වෙලා නැහැ. ඒකයි අපිට ප්‍රශ්න තියෙන්නේ. අපි ඊට කලින් මැරෙනවා. අපි ඊට බන්දව දෙපැත්තෙන් පත්තු කරලා තියෙන්නේ වැඩි එළිය ගන්න. මොකද වෙන්නේ? අවිද්‍යාව වැර වෙන දෙවන්නේක් නැහැ මේකට. තණ්හාව අවුස්සනද ඒ තරමටම අපි දුවනවා. අර ලේන කූඩුවේ දුවනවා වගේ කොච්චර දිව්වත් ලේන පල්ලේ තමයි ඉන්නේ කූඩුවේ. කූඩුව කරකේ. ඔක තමයි ෆාස්ට් ලයිෆ් කියලා කියන්නේ. යවුරුදු 30 වෙනකම් ඕක කෙරුවට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ හැටි. ඔය 30 40 පස්සෙත් මේක කරනවා නම් ඔක ගොම් බෑරගෙන බිම උලන්න ඕනේ. මෙච්චර දැනුම තියෙද්දි මෙච්චර තියෙද්දි මේ දුවන දිවිල්ල. නවත් කරන්න බෑ. මේ අපි ඉන්න සොසයිටි එක ඉන්න දෙන්නේ නැහැ. නටවනවා, අවුස්සනවා. කවුරු හරිවත් මැරෙන්නේ තමයි. ඒ නිසා හුස්මේ account තියාගන්නවා. ආසත් ප්‍රසාසයේ බැලන්ස් එක තියෙන මනුස්සයර කාගෙන්වත් කන්සල්ටන්සි ඕනේ නැහැ. ඒක කරන්න බෑ අවිද්‍යාව නැතිනේ. අවිද්‍යාව තියෙන තාක් කල් නිසා අපිට අවිද්‍යාව අඩු කරන්න පුළුවන්. අවිද්‍යාව අඩු වෙන්න හුස්ම අනායාස හුස්මක්. අපි කියන්නේ අනිච්ඡානක පේශින්ගේ විතරයි හුස්ම ගන්නේ. ඉච්ඡානක පේශින්ගෙන් හුස්ම ගන්න බෑ. ඉච්ඡානක පේශින් හුස්ම ගන්න ගේන මේ එන්ජින් එක දුවනවා. එන්ජින් එකට හුලං මදි. ඒ නිසා නගර ජීවත් වෙන මිනිස්සු සහ ගමේ ජීවත් වෙන මිනිස්යන් අතර නගරයේ ඒ වේග ජීවිතයේ දකින්නට ඉබේම හිත ඇවිස්සෙනවා. ඒක නිකන් මේ අපරාධ සිද්ධ වෙන බොහෝ වැඩි කියලා කියනවා. ගමේ ජීවත් වෙන මිනිස්සුන්ගේ රත් වෙන මට්ටමට ගොඩාක් එන්ජින් එක කූල් වෙලා නැති. එන්ජින් එක රත් වෙලා නැහැ. ඉතින් ඒක ස්ටාර්ට් කරගෙන එනකොට අපරාධයක් කරන්න වෙන වෙලාව ගිහිල්ලා. නගර මිනිස්සු ෆුල් එකේ එන්ජින් එකේ හීට් එකේ දින්නේ තිබ්බ ගමන් ගැව්වා ගහපු ගමන් අපරාධ කරනවා. ඒ නගරවල ජීවත් වෙන්නේ පෙර කළ අකුසල කර්ම නිසා කියලා කියනවා. අවිජ්ජාපච්ච සංඛාර කියන්නේ මට තේරෙන්නම ඔන්න ඔහොමයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ.
පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ එක දේශනාවක කිව්වා කෑමෙහි ඇලීම සම්මා ආජීවක් තවත් කරුණුකුත් කිව්වා කියලා මට හිතෙනවා. මේ කරුණු තිබෙනවා නම් භාවනාව කරගැනීම ටිකක් අපහසුයි කියයි. කරුණාකර මේ ගැන තව ටිකක් කියා දෙන්න. පින් සිදු වේවා.
මට තරග නැහැ මොකද්ද කියලා. නමුත් ආහාරයේ පමණ දැන ගැනීම නිදිමත පිළිබඳ නිදාගන්න එක පිළිබඳව ජාගරියාන යෝගයේ මේ වගේ කරුණු කිසි කෙනෙකුගේ බැලන්ස් නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයක් තමයි ආහාර ප්‍රමාණය දැන ගැනීම. පුත්තජන කවුරක්වත් දන්නේ නැහැ. ඒ නිසා කන්නේම වස. දිවැඩිය කාර්යය තීනිමයි කන්නේ. ප්‍රෙෂර් එක තියෙන එකත් තෙල්මයි කන්නේ. ඌ දන්න හොඳටම ඌ කියන කිව්ව. ඉන්ජෙක්ෂන් දිනානේ. ඉන්ෂුරන්ස් එකෙන් ගෙවනානේ. ඌ ගහපම්බට වැඩන්නේ. ඉතින් ඒ වෛද්‍යවරයා කිව්වොත් උඹට ප්‍රෙෂර් වැඩි මිනිස්සුයෝ හાર્ට් කොලෙස්ටරෝල් වැඩි තෙල් කන්නේ. තමුසෙට වැඩන්නේ. ඌ තමුසෙ වලට ඉන්ෂුරන්ස් එක සල්ලි ගන්න තමුසෙ ඉන්ජෙක්ෂන් එක ගන්න. කා ප්‍රෙෂර් පස්ස ගත්ත ගෙදර ගියා ආයෙම තෙල් කනවා. ඒ නිසා දිවෙන් තමයි සීදීන සාගන්. අර ලිලි සීල පොතක් කියලා තියෙනවා සීදීන සාගනීම කියලා. ඒක බෙන්ින්දත් බැලන්ස් කරන්න දන්නේ නැහැ. නමුත් දන්නේ නැති බවවත් දන්නේ නැහැ සාමාන්‍ය පුතත් ජනේ. තමන් මේවා දත යුතු තමන් පිළිබඳව අත්‍යන්ත බාහනා කරන එකන බුදුජානනාංශයේ සූත්‍ර මාර්ගයෙන් කියලා දෙනවා. උඹට උඹ කරුණාවන්ත නම් මේවා ගැන පොඩි දැනුමක් තියාගන්නේ සූත්‍ර මේ වශයෙන් මො චින්තා මේවා. බාහනා දෙබට තේරෙයි. ඉතින් අපි කවදාකවත් බුදුහාමුදුරුවෝ මන්ට අපේ දැනුම ගන්න බෑ. මොකද අපිට ඒ වෙන එහෙම නෙවෙයි අපිට මේ අනික් දැනුමටනේ අපි ගොඩක් කැමති. බුදුහාරගොත කියවන කවුද යන්නේ? යන්නේ කවුරුකට ඔක්කොමලේ යන්නේ මේ අනම්මනම් කියවන්නේ. එහෙනම් ඔක්කොම ලේඛනගතයි. ඒක නිසා අඩු ගානේ දැන් මගේ ළඟ මෙහෙම නිින්ද පාලනය කරගන්න බැරි ගතියක් තියෙනවා. ආහාර පාලනය කරගන්න බැරි ගතියක් තියෙනවා. ඒව පිළිබඳ දන්නවනම් කර්ණ දෙකක් ලාභ වෙනවා. එක තමයි ඒ ආහාරය පාලනය කරගැනීම පිළිබඳ දෙවැන්නේක් වගේ කියන්නේ. කාට දුස් කියන්න බෑ. වැරදුනා නම් පරිපෝකපා. ඔබනේ බෙදාගෙන ගෑවේ. ඒ නිසා ආහතෙන් ගැලවීමටත් දෙන්නේ නැහැ මමමයි. එيشා මීට පස්සේ කනකොට බිඩ පිටක් ගන්න මෙනෙහි කරපන්. ඔබ නිදා ගන්නව නැද්ද කියලා වැඩි හිටි ඉක්ුණාට පස්සේ දෙන්නේ කොහෙද නැහැ. එහෙමකින් ඔබ කාලකණ්ණි වෙනවා නම් ඔය කාලකණ්ණිකම නැති කිරීමවත් ඔබමයි දිව්‍යන් ආංශය සරබල දාර දිව්‍යන් ආංශය දෙන්නේ. ඒක පින්නලා දීමේ බුදුන්සේ ඩොක්ක කන්නට කිනුක දැනගත්තොත් ගැලවුමත් ඔතනමයි ඒකටත් දෙන්නේ නැහැ. එතකොටම දරවල් ගන්න. ඒ නිසා අපි අඩුපාඩු ටික මෙහෙමයි කියලා දැනගෙන දැන ගැනීම මේ අඩුපාඩුව තියෙන කියලා මෝඩයා හිතනවා මම දැන වැරදි කරනවා නම් මං මරලා දාන්න ඕනේ රාජ අපරාධ කාර්යකම් කරනවා. ඒකට නෙමෙයි උඹට කිව්වේ. ඔය දැන වැරදි කරනවා නම් දෙවන්නේ නැත්තම් උඹමයි යෝග හදන්නේ. උඹට හදන්න පුළුවන් බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු ඉගෙන ගන්න එක නම් කවදාකවත් කෙලවර කරන්න බෑ. සම්මුදේශ අපිට සම්පූර්ණ බලය අතර දෙනවා. හැබැයි බලය අතර දෙන්නේ බුදුහාමුදුරුව දමලා ගහලා නෙවෙයි. තේරුම් ගනි. උඹට මේ විඳවන විඳවිල්ලට දෙවන්නේ කොයි කියන්නේ. උඹ නිවන් දැක්කට දෙවන්නේ කොයි කියන්නේ දැන් මමත් නෑ කියලා බුදුහාමුදුරුව කියනවා. වෙන කෙනෙක් වගේ ඇවිල්ලා ගලවීමේ හමුදාව බුදුහාමුදුරුව ගාව නෑ. උඹ ගැලවියා. ඒ නිසා මේක හොඳ පටන්ගෙන මක් එතකොට අපිට වෙන කොච්චර අනුන්ගේ දේවල් හොයනවද තමන් ගැන කොච්චර මෝඩද තමන් ගැන දැනගත්තත් ඒකත් කරදරයට ගන්න. ඒ නිසා පුළුවන් තරම් තොරතුරු එලිකරන්න එලිකලා වරින් වර සූත්‍ර වලට අනුව කන් දෙන්න නැත්තම් කියවන්න. මේ කිසිම රහසක් නෑ ලෝකේ. අපි විලාගෙන කන කෑමක් කන්නේ ඇදගෙන නාන නෑමක් නාන. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. අද හම් වෙලා තියෙන එක තමන්ම බෙදාගත්තේ කෙනෙක් බෙදාගත්ත නම් කවපා බෙදාගත්ත නම් දෙලේ කහපා මට නම් ඒක හරියි ලොකු සතුටක් මොකද මම දන්නවා මගේ ඉදිරිය පිළිබඳව දෙවෙනෙකුට වකීමක් නෑ මගේ අතේ තියෙන්නේ දැන් යම් ප්‍රමාණයක් හදාගෙන තින ඕකමයි කමෙන් අපි යනවා ඊගාට පස්සේ ගරු
ස්වාමීන් වහන්සේ කරුණාකර ණය විපස්සනා කුමක්දයි තෝරා ගැනීම ඉල්ලා සිටිනේ
ණය විපස්සනාවට කියනවා මේ අන්වේ ඥාන තර්ක ඥාන නැත්නම් ඩිඩක්ටිව් නොලෙජ් ඉන්ෆරෙන්ෂල් නොලෙජ් ඒ කියන්නේ අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා චින්තාමය ඥාන කියන්නේ. අපි දන්නවා 100 නම් 220යි 330යි. ඊට 110 කියලා මේ විදිහට නම් ඔක්කොම වැඩ කරන්නේ කොහොමද ඕනේ ගන්නට ප්‍රතිශතය කියන්න පුළුවන්. අපි දන්නා ෆෝමියුලා එක. ඩයිවර්සනා කියන්නේ ඒ න්‍යාය දැනගන්නවා. න්‍යාය අනුව කල්පනා කළ බලන එක. ඒකට කියනවා මේ චින්තාමය ඥාන තර්ක ඥාන ඉංග්‍රීසියෙන් තමයි inferential knowledge කියන එක තමයි කියන්නේ.